සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතකෝ ආයස්මතෝ අනුරුද්ධස්ස රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංඝනිකාරාමස්සාති සද්ධාවන්ත පින්නතුනි හැමදිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේත් අපි සුපුරුදු මාතෘකාවම මාතෘකාව හැටියට යොදාගත්තේ අනුරුද්ධ සූත්‍රයේ මහා පුරුෂ විතර්කයන්හි තුන්වැනි මහා පුරුෂ විතර්කයේ පිළිබඳව පැහැදිලි කරන ධර්මදේශනා පෙළෙහි නීවරණ ධර්ම පිළිබඳව අපි පසුගිය දිනවල පැහැදිලි කරමින් දේශනා පැවැත්වුවේ එහි කාමච්ඡන්ද නීවරණයත් ව්‍යාපාද නීවරණයත් පිළිබඳව දේශනාවන් පහුගිය සතියෙන් අපි නිම කරන්නට යෙදුණා. අද ධර්මදේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ තුන්වැනි නීවරණ ධර්මය තීන මිද්ධ නීවරණය පිළිබඳව පැහැදිලි කර දෙන්නට. නීවරණ කියලා කියන්නේ නිවන අහුරන මනස ආවරණය කරන මනසෙහිම පහළ වෙන ක්ලේශ ධර්ම කියන අර්ථයයි. එතකොට මේ තීන මිද්ධය මනස ආවරණය කරන නිවන් මඟ අහුරන ප්‍රධාන ක්ලේශ ධර්මයක් වෙනවා. ඒ නිසාම එය නීවරණ ධර්මයක් හැටියට දක්වයි. මීට පෙර ධර්ම දේශනාවලදී අපි සිහිපත් කළා නිදා ගැනීම සහ තීන මිද්ධය කියලා කියන්නේ අවස්ථා දෙකක්. මේ දෙකෙහි වෙනස අපි තෝරා ගන්නට ඕන බව. තීන මිද්ධ කියලා කියන්නේ සිතෙහි සහ චෛතසික ධර්මයන්ගේ අලසකම. තීන කියලා කියන්නේ සිතෙහි අලස බව, මිද්ධ කියලා කියන්නේ චෛතසික ධර්මයන්හි අලස බව. එතකොට සිත සහ චෛතසික ධර්ම හැම විටම එකට පහළ වෙන, එකට ක්‍රියාත්මක වෙන ධර්මතා නිසා තීන මිද්ධ කියන මේ නීවරණ ධර්ම දෙකම, එහෙම නැත්නම් මේ චෛතසික ධර්ම දෙකම එකටම පහළ වෙනවා. ඒ නිසා එකම නීවරණ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තීන මිද්ධ කියන මේ නීවරණ ධර්මයේ මනසෙහි ඉපදුනහම ඒක අර කාම ඡන්දේ ව්‍යාපාදේ වගේ හඳුනා ගැනීම සමහර විට පහසු වෙන්නේ නැහැ. කාම ඡන්දේ ඇති වුණයින් පස්සේ ව්‍යාපාදේ ඇති වුණයින් පස්සේ අපිට ඒක පැහැදිලිව මනසෙහි වැටහෙනවා. නමුත් තීන මිද්ධය අලස කරන, උදාසීන කරන, මනස අකර්මණ්‍ය කරන ස්වභාවයෙන් පහළ වෙන නිසා එහි පවතින ස්වභාවය මොකක්ද කියලා හරියටම හඳුනා ගැනීම බොහෝ කොට අපහසුයි. ඒ නිසා හුඟක් වෙලාවට භාවනා කරන යෝගාවචරයන්ට මේ කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ නැවත නැවත ඇති වුණත් ඒවා හඳුනා ගැනීම පහසු වෙනවා. නමුත් මේ තීන මිද්ධ නීවරණේ හඳුනා ගැනීම තරමක් දුෂ්කර වෙනවා. එනිසා බොහෝ වෙලාවට ඒ තීන මිද්ධයට අපි රැවටෙනවා. ඒක මනසෙහි එක්තරා උසස් තත්වයකට පත්වීමක්ය, සමාධිගත වීමක්ය, චිත්ත ඒකාග්‍රතාවයට පැමිණීමක්ය ආදි වශයෙන් සමහර විට භාවනා කරන අය මේ තීන මිද්ධයටම රැවටෙන අවස්ථා බොහෝ කොට පවතිනවා. එනිසා විශේෂයෙන් ගුණධම් වඩන පින්නතුන් මේ තීන මිද්ධය මනසට බාධා කරන හැටි, තීන මිද්ධෙන් මනස ආවරණය කරන හැටි තා ප්‍රවේශමෙන් තේරුම් බේරුම් කරගන්නට ඕන. මේ තීන මිද්ධය මනසෙහි පහළ වුණහම අර විදිහට මනස අකර්මණ්‍ය කරන, අක්‍රිය කරන, අලස කරන, උදාසීන කරන ගතියක් ඇති කරනවා. එහෙම ඇති වුණහම හැම විටම නිදාගන්නට ඕන, වැතිරි ඉන්නට ඕන, නැගිටින්න කම්මැලි, ඒ වගේම අතපය දිගහැරලා වැඩක් කරන්න අපහසුයි. මෙන්න මේ වගේ හැඟීම් තමයි අපිට මතුවෙන්නේ. එතකොට අපි මුලිනුත් සිහිපත් කළා, නිදාගන්නවා කියන එක අපි හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය දෙයක්. ඒක කායික අවශ්‍යතාවයක්. රහතන් වහන්සේලාත් නිදාගත්තා, බුදුරජාණන් වහන්සේත් සැතපුණා. ඒ කුමක් නිසාද? කයේ වෙහෙස නිවාගන්නට කය ටිකක් සතප්පවලා තැබීම අවශ්‍යතාවයක් නිසා. නමුත් මේ තීන මිද්ධයයි කියලා කියන්නේ කයේ ප්‍රශ්නයක්ම නෙමෙයි. සමහරට ඒකට කයේ සාධක බලපවත්වන්නට පුළුවන්. නමුත් මේ තීන මිද්ධය කියලා කියන්නේ මනසෙහි පහළ වෙන ධර්මතාවයක්. ඒ මානසික වශයෙන් උදාසීන වෙන, හැකිලෙන ගතිය තමයි එහි ඇති වෙන්නේ. නමුත් අපි තේරුම් ගන්නට ඕන, අපි නිදාගත්තයි කියලා අපේ මනස නිදාගන්නේ නැහැ. මොකද මනසට නිදාගන්නට පුළුවන් කමක් නැහැ. හැම මොහොතකම අරමුණු ගනිමින් තමයි සිත් පහළ වෙන්නේ. කාරමුණක් ගනිමින් සිත පහළ වෙනවා, එය අභාවයට යනවා. තවත් අරමුණක් ගනිමින් සිත පහළ වෙනවා, එය අභාවයට යනවා. මෙහෙම ඉතාම වේගවත් අරමුණු ගනිමින් එකම අරමුණ හෝ විවිධ අරමුණු හෝ ගනිමින් සිත් පරම්පරාවක් හැටියට තමයි අපේ సంతානෙහි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම් මොහොතක මනස නිදාගත්තොත් එතනදී අරමුණු ගන්නට නොහැකි වෙනවා. එහෙම වුණොත් සිත එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නට ඉඩ කඩක් නැහැ. ඒ නිසා සිත නිදා ගන්නවා කියලා යම් කෙනෙකුට කියන්නට පුළුවන් නම් එහෙම කිව හැක්කේ නිරෝධ සමාපත්තිය වැනි තැනකට පත් වූ අවස්ථාවල තමයි පුද්ගලයා ජීවත්ව ඉන්නෝ. පිරිනිවන් පාලත් නැහැ. නමුත් උන්වහන්සේගේ සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. తాවකාලිකව නතර වුණු ස්වභාවයකින් අරමුණු නොගෙන, ඒ කියන්නේ සිත ක්‍රියාත්මක වෙන්නේ සංඥා සහ වේදනා කියන මේ සාධක දෙක පදනම් කරගෙන, ඒ සංඥා වේදනා දෙකම නිරුද්ධ කිරීම තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියයි කියලා හඳුන්වන්නේ. එතකොට අනාගාමී හෝ අරහත් ඵලය ලබාපු උත්තමයන් අෂ්ට සමාපත්තියම උපදවා තියනවා නම්, නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වාම සිත ඉහළ ධානවලට අරගෙන ගිහිල්ලා එනේව සංඥා නාසඤ්ඤායතනෙහි සිත රදවල එතනින් එහාට අර අරහත්ත්වය හෝ අනාගාමී ඵලයත් සමග තමන් ඉන්නවනම් උන්වහන්සේට පුළුවන්කම තියනවා එතනින් එහාට සිත ක්‍රියාත්මක වෙන සංඥා වේදනා දෙකත් සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න. එහෙම නිරුද්ධ කළහම තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියයි කියලා හඳුන්වන්නේ. නමුත් ඒක මිය ගියා වැනි අවස්ථාවක් නෙමෙයි. නමුත් ඒහා සමානව මේ ලෝකයේහි කිසිම ආරම්මණයක් ග්‍රහණය නොකරන, සංඥා නොගන්න සිත අක්‍රිය වුණු ස්වභාවය නිසා සිත නිදා ගන්නවා කියලා කියනවා නම් කියන්න පුළුවන්කම අවස්ථාව තමයි ඒ විදිහට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු අවස්ථාව. ඉන් මෙපිට තවත් ඊට ටිකක් ආසන්න ස්වභාවයෙන් පවතින අවස්ථාවක් තමයි අසඤ්ඤතලයයි කියලා කියන්නේ. අසඤ්ඤතලය කියලා කියන්නේ එක් බ්‍රහ්ම ලෝකයක් පවතින. ඒ බ්‍රහ්ම ලෝකයේහි රූපය ක්‍රියාත්මකයි, නමුත් සිත අක්‍රිය ස්වභාවයෙන් පවතී. නමුත් අර නිරෝධ සමාපත්තියට සමවැදුනා වගේ සර්ව සම්පූර්ණයෙන්ම අක්‍රිය ස්වභාවයක් ගැන නෙවෙයි එතන කියන්නේ. සංඥා ග්‍රහණය කරන්නේ නැහැ. එතකොට බාහිර සංඥා ගන්නෙ නැති නිසා අසඤ්ඤතලයයි කියලා කියනවා. නමුත් සිත ක්‍රියාත්මක වෙන ධර්මතා දෙකක් පිළිබඳව දැක්වෙන්නේ සංඥා සහ වේදනා. එතකොට වේදනාව පිළිබඳව යමක් එතනදී විශේෂයෙන් අවධාරණය කරන්නේ නැහැ. ඒ සංඥා නොගන්නා නිසා බාහිර සංඥා ග්‍රහණය කරමින් සිත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතනත් එක්තරා අක්‍රීය ස්වභාවයකින් පවතින. නමුත් Nirodha Phala Samapattiyata සමවදින අවස්ථාව සංඥා සහ වේදනා කියන මේ සිතෙහි ක්‍රියාකාරීත්වයට අදාළ වෙන අවශ්‍ය වෙන සාධක දෙකම අහෝසි කරන නිසා එතනදී සම්පූර්ණයෙන් සිත අක්‍රීය ස්වභාවයකටපත් වෙනවා. ඔය කියපු අවස්ථා දෙකෙන් මෙපිට අපේ සිත අපට හඳුනාගත නොහැකි වුණත් සෑම විටම ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ඒ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ස්වභාවය යම් කිසි කෙනෙකුට දැනගන්නට හැකි වෙන්න පුළුවන් නොහැකි වෙන්න පුළුවන් ඒක තම තමන්ගේ සිහි කල්පනාවේ යම් යම් උස් පහත්කම් අනුව වෙනස් වෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකම සිත ක්‍රියාත්මක වෙනවා. දැන් අර අෂ්ට සමාපත්තිවල ඉහළම සමාපත්තියට සමවැදුනහම එතනදී නේව සංඥා නා සංඥායතනේ කියලා හඳුන්වන්නේ සංඥාව ඇති නැති තරමට සියුම් වෙනවා. හැබැයි එතන සංඥාව නැත්තේ නැහැ. සංඥාව ක්‍රියාත්මක වෙනවා. වේදනාව ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සංඥා වේදනා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හඳුනා ගන්නට දුෂ්කර තරමට ඇති නැති තරමට සූක්ෂම වෙනවා. ඉතින් ඒ සූක්ෂම වුණත් එතන පවතින ස්වභාවයක් ක්‍රියාත්මක වෙන ස්වභාවයක්. ඒ නිසා මේවා තේරුම් ගත්තහම අපට හඳුනා ගන්නට පුළුවන් ඉන් මෙපිට එක්කෝ අසඤ්ඤ තලයටපත් වෙනවා එහෙම නැත්නම් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට පැමිණෙනවා. ඔය අවස්ථා දෙක හැරුණුකොට ඉන් මෙපිට අපේ සිත අක්‍රීය අවස්ථාවෙන් පවතින එහෙම නැත්නම් සිත සම්පූර්ණයෙන් නැවතිලා තියෙන අවස්ථාවක් පිළිබඳව අපට කතා කරන්නට අපහසුයි. නමුත් මේ තීන මිද්දේ කියන ස්වභාවය එහෙම නැත්නම් මේ නීවරණේ ඇති වුනහම සිත ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඊටාව උදාසීන තත්වයකින් බාහිර ක්‍රියාකාරකම් කරන්නට මැලිගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ සිත අරමුණු ගන්නවා. අරමුණු ගත්තා වුණාට කායික වශයෙන් වාචසික වශයෙන් ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය උත්සාහය, ජවය ඒ සිත තුලින් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. එතකොට දැන් සිතුවිලි පහළ වීමේ ප්‍රතිඵලයක් හැටියටනේ අපි කතා කරන්නේ. කතා කරන්න ඕන කියලා හිතන සිතුවිල්ලත් එක්කලා වායු බහුල රූප කලාප හටගන්නවා. ඒවත් එක්ක තමයි වචන පිට වෙන්නේ. එතකොට නැගිටින්න ඕන, ඇවිදින්න ඕන, වැඩ කරන්න ඕන, උයන්න පිහන්න ඕන, දුවන්න පනින්න ඕන කියලා මේ ඇතිවෙන සිතුවිලිවල ගොඩනැගෙන ශක්තිය මත තමයි ඒ කය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ තීන මිද්ධය ඇති වුනහම අපට දැනෙන ස්වභාවය තමයි අර සිතුවිලි දැන් නැගිටින්න ඕන යන්න ඕන කියලා හිතුණා වුණත් යන්න තරම් ශක්තිය නැහැ. එතකොට ආපහු හිතෙනවා දැන් බෑ, දැන් නැගිටින්න බෑ, ටිකක් නිදාගෙන ඉන්න ඕන, දැන් හරි අලසයි, ඇඟට පණ නැහැ, මට බෑ, දැන් වෙහෙස වැඩි, කම්මැලි. මෙන්න මෙහෙම විවිධ හැඟීම් අපට මතුවෙනවා. මොකද අර කය සහ වචනේ ක්‍රියාත්මක කරන්න තරම් අලස ගතියක් ඇති වෙනවා. සමහර වෙලාවට කතා කරන්න ගොඩාක් ಜಾති තිබුණා වුණාට වචන පිට කරන්න හිතෙන්නේ නැති ගතියක් එනවා. එතකොට කතා කරන්න ඕන වුණත් අපි කතා නොකර ඔහි අලසකමින් ඉන්න අවස්ථා. එහෙම වෙන්නට අර සිතෙහි පහළ වෙන මේ තීන මිද්ද නැමැති චෛතසික එහෙම නැත්තම් මේ නීවරණ ධර්මය ප්‍රධාන හේතුවක් වෙනවා. එතකොට රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන් නිදාගන්නේ කයට යම්කිසි විවේකයක් අවශ්‍ය නිසා. නමුත් උන්වහන්සේලාගේ සිත තීන මිද්දෙන් ආවරණය වෙලා නැහැ. ඒ විදිහට අලස වෙලා නැහැ. නින්දේදී සිත ඉතාම සක්‍රියව සිහියෙන් පවතී. සාමාන්‍ය ප්‍රතජන මිනිස්සු නින්දට යනකොට කය අක්‍රිය වෙනවා පමණක් නෙමෙයි, එහෙම නැත්නම් කය විවේක ගන්නවා පමණක් නෙමෙයි, තීන මිද්දේට මනසත් නතු වෙනවා. එතකොට කය විවේක ගන්න අතරතුරේ මනස තීන මිද්දෙන් උදාසීන වෙලා අලස වෙලා පවතින නිසා සිහි කල්පනාව එහි පවත්වන්නට දුෂ්කරයි. ඒතර සිහිය පවතින්නේ නැහැ. මොකද මේ තීන මිද්ද නැමැති නීවරණය පහළ වෙන්නේම අකුසල් සිත්වල. කුසල සිතක නෙමෙයි, අකුසල් සිතක් කියලා කියන්නේ අනුන්ට ගහනවා, බනිනවා, මරනවා, කොටනවා කියන ස්වභාවය පමණක් නෙවෙයි, සිත කිලිටි කරන, අඳුරු කරන, උදාසීන කරන, අකර්මණ්‍ය කරන, මනසේ තියෙන ප්‍රභාවය නැති කරන, අඩු කරන මනෝභාවයන් ඇති වෙනකොට අපි ඒ සිත් හඳුන්වනවා අකුසල සිත් කියලා. එතකොට මේ අකුසල් සිතක තමයි මේ තීන මිද්දය හටගන්නේ. කුසල් සිතක නෙමෙයි. එතකොට තීන මිද්දය හටගන්නා තැන සිහිය පවතින්නේ නැහැ. මොකද සිහිය කියලා කියන්නේ කුසල් සිතක ඇතිවෙන චෛතසික ධර්මයක්. එතකොට සිහිය ඇතිවෙන්නේ කුසල් සිතක, තීන මිද්දය ඇතිවෙන්නේ අකුසල් සිතක. එතකොට අකුසල් සිත පවතිනකොට කුසල් සිත එතන නැහැ. කුසල් සිත පවතිනකොට එතන අකුසල් සිත නැහැ. එනිසා යම් කෙනෙකුගේ මනසෙහි තීන මිද්දය යලි යලි හටගන්නා නම් එබඳු සිතක සිහිය පවත්වන්නට දුෂ්කරයි. එනිසා නින්දේදී තීන මිද්දෙන් මනස ආවරණය වුනොත් එබඳු සිතක සිහිය පවත්වන්නට දුෂ්කරයි. යම් කෙනෙකුට පුළුවන් නම් තීන මිද්දෙන් මනස ආවරණය කරගන්නේ නැතිව කය අවශ්‍යතාවය සඳහා නිදාගන්නට පුළුවන් නම් එබඳු තැනැත්තාට නින්දේදී පවා සිහියෙන් පවතින්නට පුළුවන්. ඒ නින්දේදී සිහියෙන් පවතිනවා කියලා කියන්නේ ඇහැරගෙන ඉන්නවා කියන එක නෙමෙයි. කය සම්පූර්ණම ඇහින් රූප දකින්නේ නැහැ, කනින් ශබ්ද අහන්නේ නැහැ, කයින් ස්පර්ශ ලබන්නේ නැහැ. ඒ ඔක්කොම අක්‍රිය වෙලා එහෙමම පවතිනවා, විවේක ගන්නවා. හැබැයි සිත අවදියෙන් පවතිනවා. ඒ නිසා තමන්ට සිහිනයක් පෙනෙනවා නම් තමන් දන්නවා දැන් මේ සිහිනයක් මම දකින්නේ, මේ හැබෑවක් නෙමෙයි, මම මේ ඇඳ උඩයි ඉන්නේ, නමුත් මේ සිහිනයක් දකිනවා කියලා එතනත්තට දැනෙනවා, එතනත්තට වැටහෙනවා. ඊළඟට ඔහු නිින්දෙන්ම හරි ඒ පැත්ත මේ පැත්ත පෙරලෙනවා නම් මම දැන් මේ පැත්තට පෙරලෙනවා, දැන් මේ අනිත් පැත්තට පෙරලෙනවා කියලා ඔහු දැනගෙනයි ඒක කරන්නේ. ඊළඟට අපි හිතමු කකුලක පොඩි තුවාලයක් තියෙනවා නම් නිින්දේදී තුවාලේ බිත්තිය වැදිලා ඇඳේ වැදිලා ඒ තුවාලේ පෑරෙන්නේ නැහැ. සිහියෙන් නිදා ගන්නවා නම් එහෙම අසිහියෙන් නිදා ගන්නකොට තීන මිද්දෙන් මනස ආවරණය වෙලා නිින්දට වැටුනහම තමයි නිින්දේදී මොනවා වෙනවද කියලා Tamanට තේරෙන්නේ. අතපය හැප්පිලා, අතපය උලුක් වෙලා, තුවාල පෑරිලා, ඊළඟට ඉහපැත්ත නිදා ගන්නකොට තිබුණු දිහාට නෙමෙයි අවදි වෙනකොට කකුල් දෙක තිබිච්ච දිහාවට ඉහපැත්ත, එහෙම නැත්නම් ඇඳෙන් බිමට වැටිලා, මේ වගේ අර්බුද ඇති වෙන්නේ තීන මිද්දෙන් මනස ආවරණය කරගෙන නින්දට යන අය. එතකොට හොඳට සිහිය පවත්වාගෙන නින්දට යන්න පුළුවන් නම් එබඳු අයට නිදාගෙන අවදි වෙනකොට ඉතාම සැහැල්ලුවෙන් අවදි වෙන්නට පුළුවන්, අලසකමක් නැතුව. දැන් කොහොමද අපි නින්දේදී සිහිය පවත්වන්නේ කියලා කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. ඉතින් නින්දේදී සිහිය පවත්වන්නට ඉස්සෙල්ලා අපි මේ අවදියෙන් ඉන්නකොට සිහිය පවත්වන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්නට ඕන. සිහිය කියලා කියන්නේ ඒක වෙනම ධර්මදේශනාකදී අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා දෙන්නම් ඉදිරියේදී. දැනට අපි සරලව තේරුම් ගන්නට ඕන සිහිය කියලා කියන්නේ මනස අවදියෙන් පවත්වා ගන්නවා පවතින අරමුණ පිළිබඳව. ඒ කියන්නේ යම් කිසි මේ තීන මිද්දේ වැනි නීවරණ ධර්මයකින් ක්ලේශ ධර්මයකින් මනස ආවරණය වෙලා උදාසීන වෙලා පවත්වන්නේ නැතිව අවදියෙන් පවතින. හැබැයි අර කාමච්ඡන්දේ ව්‍යාපාදේ වැනි එහෙම නැත්නම් ඇලීම් ගැටීම් වැනි මනෝභාවයක හිර වෙලා හැඟීම් වලට වහල් වෙලා පවතින්නෙත් නැහැ. එහෙමනම් සිහියයි කියලා කියන්නේ යම් කිසි හැඟීමක හිර වෙන්නේ නැතිව, නමුත් උදාසීන වෙන්නෙත් නැතුව ඊටාම නිදහස්ව අවදිමත්ව අරමුණ දිහා බලන්නට පුළුවන් හැකියාව, අරමුණ සිහි කරන්නට පුළුවන් හැකියාව තමයි සිහිය කියලා කියන්නේ. අපි සරලවම කියනවා නම් යමක ගිලිලා භුක්ති විඳින්නේ නැතිව, යමක කොටස්කරුවෙක් වෙලා එහි ගිලෙන්නේ නැතිව ඕනම අරමුණක් හරියට පිටස්තර දෙයක් දිහා බලන්නා වගේ අපේ සිතෙන් අපේ සිත දිහාම බලන්නට පුළුවන් නම්, අපේ සිතෙන් අපේ කය දිහා බලන්නට පුළුවන් නම්, අපේ සිතෙන් බාහිර දිහා බලන්නට පුළුවන් නම් පිටස්තර දෙයක් දිහා බලන්නාසේ පූර්ණ අවදියෙන්. හැබැයි අපි ඒක භුක්ති විඳින්නට යන්නේ නැහැ. අන්න එහෙම දකින්නට පුළුවන් නම් තමයි එතන සිහියයි කියලා කියන්නේ. එතකොට භුක්ති විඳිනවා කියලා කියන්නේ මොකක්ද? අපි මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්න හැම දෙයක්ම අපි දැඩිව අපේ මනසින් වේදනාවක් හැටියට සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් අපි වින්දනය කරනවා. මේක පැහැදිලි කරගන්නට උදාහරණයක් හැටියට සිහිපත් කළොත් අපිට මතකයි අපි ඔය පිරිවෙන ඉගෙන ගන්න කාලේ පිරිවෙන් දිනයක් වෙනුවෙන් අපි හැම දිනම එකතු වෙලා තරුණ හාමුදුරුවෝ එකතු වෙලා ශ්‍රමදානයක් තිබ්බ වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරන්න. ඒ අවස්ථාවේදී අපි හැමෝම එකතු වෙලා පිරිසුදු කිරීමේ කටයුතු කරද්දී විහාර මළුවේ වැලි මළුවේ ලොකු කොන්ක්‍රීට් තහඩුවක් තිබුණා. ඊට පස්සේ අපි යෝජනා කළා මේක මෙතනට සුදුසු නැහැ, අපි ඒක ඉවත් කරමු. අපි කීප දෙනෙක් එකතු වෙලා මේක උස්සනකොට මම අල්ලගෙන හිටපු පැත්තෙන් ඒ කොන්ක්‍රීට් තහඩුව පාත් වුණා, මගේ කකුල උඩින් ගියා. ඊට පස්සේ මාපට ඇඟිල්ල නියපොත්ත සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා. ඊට පස්සේ එවේලේම රාත්‍රියේම ගිහිල්ලා ළඟ තිබිච්ච වෛද්‍ය මධ්‍යස්ථානයකින් නියපොත්ත ඉතුරු ටිකක් ගලවලා දාලා දෙහෙත් දාගෙන ආවා. පහුවදා අපි කකුල ඔතාගෙන ඉන්නකොට තව තරුණ හාමුදුරුවෙක් ඇහුවා කකුල වෙලාගෙන ඉන්නේ මොකක් නිසාද? එතනදී අපි ඔය විදිහට පැහැදිලි කළා. ඊයේ අපි මේ විදිහට ශ්‍රමදානයක් කළා. එතනදී මේ විදිහට සිද්ධ වුණා. මෙහෙම නියපොත්ත ගැලවිලා ගියා. ඊට පස්සේ වෛද්‍ය මධ්‍යස්ථානට ගිහිල්ලා බෙහෙත් දැම්මා. මෙහෙම අපි විස්තර කළා. විස්තර කරනකොට දැන් අර හාමුදුරුව මගේ මූණ දිහා බලාගෙන හිටියා ටිකක් වෙලා ඇස්පිල්ලන් නොගහම. ඊට පස්සේ එක පාරටම හරියට පොල් කඳක් වැටුණා වගේ එහෙම ඇදගෙන වැටුණා දරදඬු වෙලා. එතකොට දැන් කකුලේ තුවාලෙ තියාගෙනත් මම කෙලින් ඉන්නවා. අර හාමුදුරුව මේ කතාව අහගෙන ඉඳලා සිහි නැති වෙලා ඇදගෙන වැටුණා. ඒ මොකක් නිසාද? මේක තමයි භුක්ති විඳිනවා කියලා කියන්නේ. එතකොට අර අනුන්ට සිද්ධ වෙච්ච සිද්ධිය අහන ගමන් භුක්ති විඳිනවා. එතකොට ටීවී එකේ චිත්‍රපටයක් බලනකොට, එහෙම නැත්නම් ටෙලිනාට්‍යයක් බලනකොට ඒක දිහා බලන හොඳටම දන්නවා මේක මේ ගොතපු කතාවක්, මේක මේ වෙන කෙනෙක්ගේ නිර්මාණයක්, මේ මිනිස්සු මේ රඟපානවා, මේක ඇත්තක් නෙමෙයි කියලා හොඳටම දන්නවා. ඒ දැන දැන වුණත් ටික වෙලාවක් යනකොට ඒ ඔක්කොම අපට අමතක වෙලා ගිහිල්ලා අපි ඒක භුක්ති විඳිනවා. අපි වෙනම ලෝකයකට ගිහිල්ලා ඒක වින්දනය කරනවා. මේක තමයි භුක්ති විඳිනවා කියලා කියන්නේ. ඒතර සිහිය කියලා කියන්නේ අපට අර විදිහට යම් කිසි දෙයක ගිලෙන්නේ නැතුව අපට පුළුවන් නම් ඒ සිද්ධ වෙන හැම දෙයක්ම මේ විදිහට සිදුවෙනවයි කියලා දනිමින් දකිමින් මනස පවත්වන්නට. එතකොට අපි ඒකේ ගිලිලා නැහැ, අපි එළියෙන් ඉඳගෙන බලන් ඉන්නවා වගේ අපට හැම දෙයක්ම පේනවා. අන්න ඒ විදිහට අපේ මනස පවත්වා ගැනීම තමයි සම්මා සතියයි කියලා කියන්නේ. එතකොට මේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, මේ නීවරණ ධර්ම ඇති වුනහම මනසේ මේ හැකියාව නැති වෙනවා. ඒ කියන්නේ මේ සිහිය කියන එක නැති වෙනවා. විශේෂයෙන් තීන මිද්‍ය ඇති වුණයින් පස්සේ සිහිය පවත්වන්නට එතනත්තට නොහැකි වෙනවා. ඒ නීවරණයෙන් මනස උදාසීන කරන නිසා සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ වගේම අභ්‍යන්තරෙහි සහ බාහිර මොනවද ක්‍රියාත්මක වෙන්නේ කියලා එතනත්තට පැහැදිලි නැතුව යනවා. සියල්ලක් නිකන් බොඳ වුණු චිත්‍රයක් වගේ එකට පටලැවෙන ගතියක් හිටිනෝ මේ තීන මිද්‍යත් එක්කලා. ඇහෙනවා, පෙනෙනවා, දැනෙනවා, හැබැයි එකක්වත් තෝර බේර ගන්නට බැරි ගතියක් ඇති වෙනවා. දැන් හුඟක් නිදිමත උත්සන්න වුණාට පස්සේ අපි ඕන කෙනෙකුටම මේ අවස්ථාව අපි අත්දැකලා තියෙනවා. හොඳටම නිදිමත වුණයින් පස්සේ මේ අහගෙන ඉන්නවා කියන දේ. හැබැයි මොනව කිව්වද කියලා මතක නැහැ. මේ ඇස් දෙකල්ලා බලාගෙන ඉන්න මොනව බලන් හිටියද කියලා මතක නැහැ. සමහර වෙලාවට බඩගිනි නිසා කනවා. කාලා නිදා ගන්න මොනව කෑවද කියලා දැන් පුංචි කාලේ එහෙම ළමයි නිදාගෙන ඉන්නකොට අවදි කරලා මව්පියෝ කන්න දෙනවා. එතකොට කෑම කාලා ගිහින් නිදා ගන්නවා, කෑවද මොනවද කෑවේ මොකුත්ම දන්නේ නැහැ. ඒ මොකක් නිසාද? අර මනස තීන මිද්දෙන් උදාසීන වෙලා තියෙනකොට අරමුණු වල ස්වභාවය හඳුනා ගන්නට දක්ෂ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සිහිය කියන්නේ කුසල් සිතක ඇති වෙන චෛතසික ධර්මයක්. මේ තීන මිද්දය කියලා කියන්නේ අකුසල් සිතක ඇති වෙන චෛතසික ධර්මයක්. ඒ නිසා තීන මිද්දය තියෙන වෙලාවට සිහිය පවත්වන්නට බෑ. සිහිය පවතින වෙලාවට තීන මිද්දය එහි පවතින්නේ නැහැ. එතකොට දෛනික ජීවිතේ අපි ටික ටික හුරු පුරුදු වුණොත් අපේ සිතට යම් යම් දේවල් දැනෙනකොට, හැඟෙනකොට ඒවැ ගිලිලා භුක්ති විඳිනව වෙනුවට හරියට වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලන්නා වගේ අපේ සිත දිහාම අපට බලන්නට බැරිද? අපේ කයේ යම්කිසි වේදනාවක් ඇති වෙනකොට මුහුණ නරක් කරගෙන ඒක වේදනාවෙන් දත් මිටි කාගෙන විඳිනව වෙනුවට ඒ වේදනාව දිහා අපට බලන්න බැරිද? හරියට පිට කෙනෙකුගේ දෙයක් දිහා බලන්නා වගේ. අන්න එහෙම ටික ටික අපේ මනස පුරුදු පුහුණු කළොත් කාලයක් යනකොට අපට පුළුවන් වෙනවා ඕනම බරපතල අවස්ථාවකදී ඒකත් එක්ක පැටලිලා සංවේදීව දුක් විඳින්නේ නැතිව ඒ දිහා බොහොම කල්පනාවෙන්, සිහියෙන්, පිටස්තරින් ඉඳලා හැම දෙයක්ම අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. අර කතාවට කියන්නේ පෙරහැරේ යන කෙනාට පෙරහැර බලන්න බෑ. පෙරහැර බලන්න නම් පෙරහැරට එළියෙන් ඉන්න ඕන. අන්න ඒ වගේ අපි යම්කිසි අරමුණක ගිලුණු ගමන් අපටෙහි හැබෑව පෙනෙන්නේ නැතු යනවා. නමුත් අපි එළියෙන් ඉඳගෙන බලන තාක් අපට එය මනවින් පැහැදිලිව පෙනෙන්නට ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. එනිසා මේ හැකියාව තීන මිද්දෙන් සම්පූර්ණයෙන් නැති කරනවා, අහෝසි කරනවා. එනිසා භාවනා කරන්නට යන බොහෝ දෙනාට මේ තීන මිද්දේ බාධා කරනවා. තීන මිද්දේ නිසා මනස උදාසීන වුනහම සිහිය නැති වෙලා යනවා. නමුත් එය වරදව වටහා ගන්නවා. මේක තමයි චිත්ත ඒකාග්‍රතාවය, මේක තමයි සමාධිය. මම මෙච්චර වෙලා සමාධිගත වෙලා හිටියා, මට පැයක් ගියාද දෙකක් ගියාද කියලා දැනුනේවත් නැහැ. කොහෙ හිටියද කියලාවත් මම දන්නේ නැහැ. කිසිම සිතුවිල්ලක් පහළ වුනේත් නැහැ. බොහොම හොඳ ගැඹුරු සමාධියක මම හිටියා වගේ සමහරුන්ට දැනෙනවා. එහෙම ප්‍රකාශ කරනවා. නමුත් හුඟක් වෙලාවට එබඳු තැන්වල තීන මිද්දයි පවතින්නේ. ඇයි අපි එහෙම කියන්නේ? ස්ථිර වශයෙන්ම තීන මිද්දේ නොවේ නම් එතන හැබෑ සමාධිය නම් පවතින්නේ. ඒ සමාධියත් එක්ක සිහිය පවතින්න ඕන. සිහිය පවතිනවා නම් Tamange සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා යම් ප්‍රමාණයකින් හරි Tamanට දැනෙන්නට ඕන. එතකොට කිසිවක්ම දැනෙන්නේ නැත්නම්, සිතවිලි ඇති වුණාද නැති වුණාද කියලා දන්නේ නැතිනම්, ඒ බඳු අවස්ථාවක Taman හැබෑවට සිහියෙන් සමාධියෙන්ද ඉන්නේ කියන එක යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට වටිනවා. එනිසා පෙරේරුකාණි ඡන්දවල මහානායක හඳුරෝ නිතර සිහිපත් කරන දෙයක් තමයි කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්ම නිතර නිතර පුද්ගලයාට බාධා කරනවා. නමුත් ඒවා ප්‍රකටයි, ඒවා පැහැදිලිව වැටහෙනවා. දැන් අහවල් මනෝභාවයයි මගේ මනසේ ඇති වෙලා තියෙන්නේ කියන එක. නමුත් මේ තීන මිද්ධ නීවරණ ඇති වුනහම මොකද්ද මනසේ සිද්ධ වෙලා තියෙන්නේ කියන එක තමන්ට වටහා ගන්න බැරි එක්තරා අඳුරු උදාසීන අලස ගතියක් ඇති වෙනවා. ඒ නිසාම වෙන්නේ මොකද්ද කියලා අපිට ප්‍රකට වෙන්නේ නැති ගතියක් තියෙනවා. එනිසා මේ තීන මිද්ධ නීවරණය හඳුනා ගැනීමත් බොහොම දුෂ්කරයි, ඒක දුරු කිරීමත් එතරම්ම දුෂ්කරයි. ඒ නිසා දෛනික ජීවිතේ යම් කෙනෙක් මේ තීන මිද්දෙහි සහ සිහියෙහි වෙනස තේරුම් අරගෙන තීන මිද්දෙහි මැඩපවත්වාගෙන සිහිය ප්‍රගුණ කරනවා නම්, එහෙම නැත්නම් අරමුණු වලට බැසගෙන ගිලිලා භුක්ති විඳිනව වෙනුවට ඒ අරමුණු දිහා සිහියෙන් බලන්නට පුරුදු වෙනවා නම්, අන්න ඒ බඳු පින්නතුන්ට කාලයක් එහෙම පුරුදු පුහුණු කරනකොට නින්දේදී උනත් සිහිය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නින්දේදී සිහිය පවත්වනකොට සිහින දැකීම පවා Tamanට මේ සිහිනයක් පෙනෙන්නේ කියලා එතනත්තට දැනෙනවා. ඒ කොහොමද? දැන් අපි සාමාන්‍යයෙන් දහවල් කාලේ පුටුවක වාඩි වෙලා ඉන්නකොට පුටුවේ වාඩි වෙලා ඉඳෙද්දී අපිට වෙන මොකක් හරි දෙයක් කල්පනා වෙනවා. අපි හිතමු Taman ගෙදර පුටුවේ වාඩි වෙලා ඉන්නවා. හැබැයි කාර්යාලයේ ඉස්සරියෙන් දවසේ සිද්ධ වෙච්ච දෙයක් Tamanට මතක් වෙනවා. මතක් වෙනකොට Taman දන්නවා, දැන් අපි මේ ගෙදර පුටුවේ වාඩි වෙලා ඉන්නේ, දැන් මට මේ කාර්යාලයේ සිද්ධ වෙච්ච දේ මතක් වෙනවා කියන එක Taman දන්නවා. එතකොට Taman පටලවගන්නේ නැහැ. Taman මේ කාර්යාලයේ ඉන්නවා කියලා Taman පටලවගන්නේ නැහැ. මොකද Taman හොඳටම දන්නවා මේ ගෙදර පුටුවේ ඉන්නේ කියන බව. අන්න ඒ පැහැදිලි වැටහීම ඒතනත්තාට අවදියෙන් ඉන්නකොට තියෙනවා. නිදාගත්තහමත් සිහිය තියෙනවා නම් ඔය වෙනස Tamanට පැහැදිලි වෙනවා. මම මේ ඇඳේ වැතිරිලා ඉන්නේ, මගේ මනස මේ බාහිර ගොඩාක් දේවල් අරමුණු කරමින් එහෙ මෙහෙ වෙනත් වෙනත් දේවල් අරමුණු කරමින් පවතිනවායි කියන බව මේ මම සිහිනේකුයි දකින්නේ කියන එක Tamanට වැටහෙනවා. ඇත්තටම පින්නතුන් සිහින දකින්නවා කියන එකේ තේරුම සිහින පෙනෙන්නට පුළුවන් විවිධ ක්‍රමවලින් ප්‍රධාන වශයෙන්ම සිහින පෙනෙන ක්‍රමය තමයි අපි දහවල් කාලේ ගන්න අරමුණු යලි යලිත් අපේ මනසට නැගෙන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ අරමුණු අල්ලාගෙන යලි යලිත් සිත් පහළ වෙනවා. දැන් අපි දවල් කාලේ ඇසින් දැකලා රූපයක් අරමුණු කරනවා. ඊට පස්සේ අපි නිින්දේදී මනසින් යලි යලිත් ඒ අරමුණ ගන්නවා. මනෝද්වාරික චිත්ත වීති වශයෙන් ඇති වෙනවා. දහවල් කාලේදී අපි කණෙන් යම්කිසි ශබ්දයක් අහලා ගන්නවා. එතකොට නිින්දේදී ඒ ශබ්දය පිළිබඳව නැවත නැවත මනෝද්වාරික වශයෙන් අරමුණු පහළ වෙනවා. එතකොට කනට ඇහෙන්නේ නැහැ. නමුත් මනසේ අර පෙරගත්තු සටහන තියෙන නිසා ඒ සටහන අරමුණු කරමින් ඒ ආරම්මණය යලි යලිත් ගනිමින් ඒ සිතුවිලි පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට මේ දැන් අපිට ඇහෙනවා වගේ අපිට හිතෙනවා දැනෙනවා. එතකොට දැන් අපිට පෙනෙනවා වගේ දැනෙනවා. දැන් දවල් අපි පියවි සිහියෙන් ඉන්නකොට අපිට මේ හීන දකින දෙයම දවල් කාලෙත් සිද්ධ වෙනවා. නමුත් එතකොට අපි එකට දකිනවා කියලා කියන්නේ අපි අවස්ථාවේදී කියන්නේ හිතෙනවා කියලා. මොකද අපේ ඇහත් ඇරිලා තියෙනවනේ. ඇහ ඇරිලා තියෙද්දි ඇහෙන් වෙනත් දේවල් අවට තියෙන දේවල් දකිනවා. ඒ අතරේ කාර්යාලය ගැන අපිට මතක් වෙනකොට කාර්යාලේ මතක් වෙනවා කියලා කෙරෙන්නෙත් මොකද්ද? ඒ කාර්යාලේ සටහන ඇත්තටම අපේ මනසට පෙනෙන එකයි. දැන් ඔන්න වෙන කෙනෙක් එක්කලා කාර්යාලේ අපි කතා කර කර ඉන්නවා කියලා අපිට සිහි වුණොත් ඒ සිහි වෙන්නේ කොහොමද? ඒ කාර්යාලේ පුටුව තියෙන තැන, මේසේ තියෙන තැන, දිත්ති ටික තියෙන හැටි, අනිත් පුද්ගලයා තමන් ඉස්සරහා ඉන්න හැටි, තමන් හිටගෙන ඉන්න හැටි, මේ ඔක්කොම තමන්ට ඇත්තටම මනසට පෙනෙන්නට පටන් ගන්නවා. අර පෙර සිද්ධ වෙච්ච සිදුවීම පිළිබඳව සටහන අරමුණ අපි මනසින් ගන්නවා. නමුත් අපි අවදියෙන් ඉන්නකොට ඇහැට තවත් අරමුණු පෙනෙන නිසා මේ මනසට පෙනෙන අරමුණ අපි පෙනෙනවා කියලා කියන්නේ. එතකොට අපි කියන්නේ හිතෙනවා, මතක් වෙනවා, සිහි වෙනවා, කල්පනා වෙනවා. ඔය විදිහේ වචන වලින් තමයි අපි ඒක හඳුන්වන්නේ. මට මේ පුටුවේ වාඩිලා ඉන්නකොට ඊයේ කරපු වැඩක් මතක් වුණා. ඊයේ කාර්යාලේ ඉන්නකොට අපි සාකච්ඡා කරපු හැටි මට මතක් වුණා. මට ඒ ගැන කල්පනා වුණා. මට ඒ ගැන සිහි වුණා කියලා තමයි කියන්නේ. හැබැයි නිදාගත්තාම අපි ඒ වෙලාවේ ඇස් දෙකෙන් රූප දකින්නේ නැහැ. කන් දෙකෙන් ශබ්ද අහන්නේ නැහැ. එතකොට අර මනසේ කාර්යාලයේහි කතා බහ කරපු එක පිළිබඳව සටහන මතුනොත් ඒක මනසට පෙනෙනවා වගේ පැහැදිලිවම ප්‍රකටවම දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම දවල් කාලෙත් ඒ පෙනෙනවා වගේ තමයි ඒක ඇති වෙන්නේ. නමුත් ඇසිනුත් ඒ වෙලාවට පෙනෙන නිසා ඇසින් පෙනෙන එකට පෙනෙනවා කියන අර සිතට පෙනෙන එකට අපි දැනෙනවා, සිහි වෙනවා, මතක් වෙනවා, කල්පනා වෙනවා කියන වචන භාවිතා කරනවා. නින්දෙදී අපි ඇහින් රූප දකින්නේ නැති නිසා, කනින් ශබ්ද අහන්නේ නැති නිසා අර මනසට දැනෙන දේ කෙලින්ම අපි ඇහෙනවා, පෙනෙනවා කියලා ගන්නවා. ඒක තමයි හීන පෙනෙනවා කියලා කියන්නේ. ඇත්තටම එතනදි සිද්ධ වෙන්නේ මොකද්ද? යම් යම් දේවල් සිහිපත් වෙනවා. යම් යම් දේවල් කල්පනා වෙනවා. යම් යම් දේවල් මතක් වෙනවා. ඒක තමයි නින්දෙදී සිද්ධ වෙන්නේ. නමුත් ඒක වඩා ප්‍රකටව දැනෙනවා අර පංචේන්ද්‍රයන්ගෙන්, ඒ කියන්නේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් මේ බාහිර ලෝකයේහි අරමුණු ගන්නෙ නැති නිසා ඒ වෙලාවට අර මනසේ දැනෙන දේ වඩා ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියනවා මම අහවල් දේ දැක්කා, මට අහවල් දේ ඇහුණා. මේ විදිහෙන් වඩා ප්‍රකට විදිහෙන් අපි ඒ අරමුණ ග්‍රහණය කරනවා. දැන් නින්දෙදි යම්කිසි කෙනෙක් සිහියෙන් ඉන්නවා නම් ඒතනත්තා පටලව ගන්නෙ නෑ. ඔහුට දැනෙනවා මම මේ ඇඳේ ඉන්නේ, හැබැයි මට මේ ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම පිළිබඳව මට මේ සිහිනේකුයි පෙනෙන්නේ. මට ඒ පිළිබඳව සිහිපත් වීමකුයි මේ සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව යම් නැවත නැවත අරමුණු වීමකුයි මේ සිද්ධ වෙන්නේ කියලා සිහියෙන් ඉන්න කෙනාට නින්දෙදි උනත් දැනෙනවා. අර දවල් කාලේ පුටුවේ ඉඳගෙන ඉන්නකොට කාර්යාලය ගැන සිහි වුණාම ඒක පැහැදිලිව ඒ දෙකේ වෙනස තේරෙන්න වගේ. නමුත් තීන මිද්දෙන් මනස ආවරණය වෙලා උදාසීන වෙලා තිබුණොත් තමන් ඇඳේ ඉන්නවද කොහේ ඉන්නවද කියලා මතක නැහැ. අර හීනෙන් පේන තන තමන් කෙලින්ම ක්‍රියාත්මක වෙනවා වගේ තමයි තමන්ට දැනෙන්නේ. තමන් කැලේක ඉන්නවා කියන බව සිහිනෙන් අරමුණු වුණොත් තමන් හරියට මේ කැලේ ඒ වෙලාවේ ඉන්නවා වගේ තමයි තමන්ට දැනෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අපි අරමුණෙහි ගිලිලා අපි එකේ කොටස්කරුවෙක් බවට පත් වෙලා අපි ඒක භුක්ති විඳිනවා. එතකොට පෙනෙන්නේ සිහිනයක්. නමුත් ඒ ආරම්මණයෙහි අපි ගිලී පවතිනවා. ඒ පවතිනකොට අපිට එතන සිහිය නැති නිසා මේ කුමක්ද සිද්ධ වෙන්නේ කියලා අපිට පැහැදිලිව දැනෙන්නේ නැතු යනවා. මේවා එකපාරක් ඇහුවයි කියලා අපිට එකවරම තෝරා බේරා ගන්නට බැහැ පින්නතුනි. ජීවිතයේ බොහෝ අවස්ථාවල යලි යලිත් සිතලා කල්පනා කරලා තේරුම් අරගෙන නැවත නැවත මේවා පුහුණු කරද්දී තමයි අපට ටික ටික මේ ස්වභාවයන් ප්‍රකට වෙන්නට පටන් ගන්න. කොහොම වුණත් අපි තේරුම් ගන්නට ඕනේ තීන මිද්දේ කියලා කියන්නේ වෙනම කාරණයක්, කායික නින්ද කියලා කියන්නේ වෙනම කාරණයක්. සාමාන්‍ය ප්‍රතජන මිනිස්සෝ මේ දෙක කලවම් කරගෙන එකට භුක්ති විඳිනවා. ඒ කියන්නේ කයේ නින්දත් එක්කලාම තීන මිද්දයත් එතනට ගන්නවා. එතකොට කයත් ඇඳ උඩ තියෙනවා, මනසත් අලස වෙලා තියෙනවා, දෙකම උදාසීන වෙලා එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉඳලා උදේට අවදි වෙනවා. අවදි වුණාට නිදාගත්ත මදි වගේ ගතියක් ඇති වෙනවා. මොකද මනස තාම උදාසීනයි. කයට නිඳ ඇති. කයට නිඳ ඇති වුණාට මනසට මදි. එතකොට තමයි අර ඇඟමැලි කඩලා ඈනුම් ඇරලා කොයි තව ටිකක් නිදාගත්තා නම් හොඳයි. මේ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි. එතකොට ඔරලෝසුවේ සීනුව නාද වෙනවා නම් ඒකත් නවත්තලා වෙලාව බලලා ආයෙ අනිත් පැත්තට හැරිලා නිදාගන්නට හිතෙන්නේ මොකද? කයට නිින්ද මදිකම නිසාම නෙවෙයි පින්නතුනේ, සිතෙහි අර අලස බව උදාසීන බව ඇති වුනහම ඒ තැනැත්තාට කොච්චර නිදාගත්තත් මදි වගේ තමයි දැනෙන්නේ. නමුත් හරියට මනසෙහි සිහි කල්පනාව අවදි කරගෙන නිදාගන්නට පුළුවන් නම් ඉතා සුළු වෙලාවක් නිදාගත්තත් ඒ නිින්ද කායික විවේකයේ සඳහා හොඳටම ප්‍රමාණවත්. බුදුරජාණන් වහන්සේ දවසකට පැය දෙකක් විතර තමයි සැතපීලා තියෙන්නේ. එතකොට මේ පැය දෙකක කාලය උන්වහන්සේගේ කායික විවේකයේ සඳහා ප්‍රමාණවත්. මොකද සිහිනුවණින් යුක්තව උන්වහන්සේ කය සතප්පවලා තියෙන නිසා. එතකොට සමහර කෙනෙකුට පැය 6ක් විතර නිදාගත්තත් ඒක ප්‍රමාණවත් නොවෙන්නේ අර මනසෙහි උදාසීන ගතිය වඩා ප්‍රකටව දැනෙන නිසා. ඉතින් යම්කිසි කෙනෙකුට සිහියෙන් නිදාගන්නට මනස පුහුණු කරන්නට ඕන නම් ඒ සඳහා ඉතාම හොඳ උපක්‍රමයක් අපේ නාවින අරිය ධම්මහාමුදුරුව අපට මතකයි එක් අවස්ථාවක අපට සිහිපත් කළා. රාත්‍රී නිදාගන්න යනකොට අපි හුඟක් දෙනා කරන්නේ හොඳටම නිදිමත හැදෙනකොට එහෙම්මම ගිහිල්ලා ඇඳේ පෙරලෙන එකයි. එතකොට උන්වහන්සේ කරන්නට පුරුදු කරගෙන තියෙන්නේ රාත්‍රී සැතපෙන්නට කලින් ටික වෙලාවක් සක්මන් කරනවා. සක්මන් කරලා හොඳට ඇඟ ප්‍රබෝධමත් කරගෙන ඊට පස්සේ මූණ කට හොදගෙන දත් ටික මැදලා ඊට පස්සේ තමයි නිින්දට යන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මූණ කට හේදුවෙන් පස්සේ සක්මන් කළාන් පස්සේ ආයෙ නිින්ද යන්නේ කොහොමද? එතකොට නිින්දෙහි අවශ්‍යතාවයක් නැහැ. ඒ නිින්දෙහි අවශ්‍යතාවයක් නැහැ කියන්නේ මනස ප්‍රබෝධමත් වෙලා. හැබැයි කයට විවේකය අවශ්‍යයි. එහෙනම් මනස ඒ ප්‍රබෝධමත් බවින්ම තියාගෙන කය සතප්පවලා කයට විවේක ගන්නට ඉඩ හරින්න පුළුවන් නම් ඒ තැනැත්තාට ටික ටික මේ ක්‍රමයෙන් සිහිය පුහුණු කරන්න පුළුවන් නිින්දෙදි. හැබැයි වරදවා ගන්නට එපා. ඒ තැනැත්තා ඇස් දෙක පියාගෙන අවදියෙන් ඉන්නවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. සමහරුන්ට තියෙනවා නිින්දයන් නැති රෝගයක්. ඒතර නිින්දයන් නැති බව කොච්චර නිදා ගන්න උත්සාහ කළත් නිින්දයන් නැත්තම් ඒක සිහියෙන් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක එක්තරා අසනීපයක්. එතකොට ඒබඳු පුද්ගලයා තරමක් මනස සංසුන් කරගෙන හුඟක් වෙලාවට අපිට ඉතාම සුදුසුම ක්‍රමයක් තමයි ඇඳට ගිහිල්ලා ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්නට පුළුවන් නම් ඒ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අවධානය පවත්වාගෙනම නිින්දට යන්නට පුළුවන් නම් සෑහෙන දුරට සිහිය පවත්වාගෙන නිදාගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් බුදුගුණ සිහි කරමින් එහෙම නැත්නම් මෙත්සිත ඇති කරගෙන මේ කවර හෝ ක්‍රමයක් පුහුණු කරගත්තහම වඩාම සුදුසු ක්‍රමයක් තමයි ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සිත යොමු කිරීම. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් නිින්ද නොයන විදිහේ යම්කිසි රෝගයක් තියෙන කෙනෙකුට උනත් පහසුවෙන් නිදා ගන්නට පුළුවන් වෙනවා කාලයක් එහෙම ප්‍රගුණ කරනකොට. ඒ නිසා මේවා ටික ටික Tamanට දැනෙන හැටියට අත්හදා බලන එක හොඳයි. එහෙම අත්හදා බලමින් දෛනික ජීවිතයේ අපි අවදියෙන් ඉන්නකොට සිහිය පුහුණු කරන්නේ කොහොමද? ඒ වගේම නිින්දේදී අපි සිහිය පුහුණු කරන්නේ කොහොමද? මේවා වෙන වෙනම හඳුනාගෙන තීන මිද්ද තුලින් මනස උදාසීන වීම, අලස වීම යටපත් කරලා අපේ මනස සිහියෙන් අවදිමත්ව පවත්වා ගන්න කොහොමද කියලා අපි ටික ටික පුහුණු වෙන්නට අවශ්‍ය වෙනවා. මේ තීන මිද්දේ යම්කිසි කෙනෙකුගේ මනසෙහි පහළ වුණහම අපි මුලින් සඳහන් කළා අර සමාධිය හැටියට වරදවා වටහා ගන්නට පුළුවන්. අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව සිහිපත් කරනවා අපේ සිතට වංචා කරන වංචක ධර්ම පවතිනවා. ඇත්තටම වංචා කරනවා කියලා කිව්වට අපිම ඒවට රැවටෙන එකයි සිද්ධ වෙන්නේ. මනසෙහි තීන මිද්දේ හට ගන්නවා. නමුත් Taman හිතනවා මේක සමාධියයි කියලා. එතකොට ඒක හඳුන්වනවා සමාධියේ වේසයෙන් තීන මිද්දේ වංචා කරනවායි කියලා තමයි ඒක හඳුන්වන්නේ. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ පවතින්නේ තීන මිද්දේයි. ඒ තීන මිද්දේ තමන්ට හඳුනා ගන්නට බැරි වෙනවා මේක තීන මිද්දේ කියලා. මොකද සතිය සහ සිහිය සහ ප්‍රඥාව අඩුකම නිසා තමන්ට වැටහෙන්නේ නැහැ මොකද්ද මේ මනසෙහි පහළ වෙලා තියෙන මනෝභාවය කියලා. ඒක වෙනත් එකක් හැටියට වරදවා වටහා ගන්නවා. එතකොට ඒ නිසා භෝ යෝගාවචරයන් භාවනා කරන අය වරදවා ගන්නවා. මම සමාධිගත වුණා, මම මෙච්චර වෙලාවක් සමාධියෙන් හිටියා, දැන් තමයි මම මේ විදිහට සමාධියෙන් නැගිට්ටේ ආදී වශයෙන් ප්‍රකාශන කරනවා තීන මිද්දේටම වහල් වෙලා. ඉතින් මේවා තේරුම් ගන්නට පහසුයි. අපි මේ විදිහට භාවනාවෙන් නැගී හිටියහම අපිට නිකන් අලස බවක් නම් දැනෙන්නේ, උදාසීන බවක් නම් දැනෙන්නේ, ඈනුන් යන්නේ නැ ඇඟමැලි කඩන්නට හිතෙන ගතියක් නම් ඇති වෙන්නේ. ඒක අපි තේරුම් ගන්නට ඕන. එහෙමනම් මෙතන ඇති වෙලා තියෙන්නේ සමාධිය නෙමෙයි, එහි පවතින්නේ උදාසීන බවයි තීන මිද්ද. ඊළඟට මේ තීන මිද්ද භාවනා කරන අයට විතරක් නෙවෙයි පින්නතුනි, මේ දෛනික ජීවිතේ වැඩ කටයුතු කරනකොට ඒ කරන වැඩ කටයුතු වලටත් අපට බාධා කරන බොහෝ අවස්ථාවල. එහෙම මතුනහම අපි කල්පනා කරන්නේ මට නම් අද වැඩ කරන්න බෑ, මට හරි අලසයි, ඇඟට අමාරුයි, ඇඟට පණ නැහැ වගේ, අප්‍රාණිකයි වගේ, ඒ නිසා අද නම් වැඩ කරන්න බෑ. අන්න එහෙම හිතන කියන අවස්ථා අපට සමාජයේ ඕනතරම් අහන්න දකින්න ලැබෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර තීන මිද්දෙන් මනස උදාසීන වුනහම කයත් ක්‍රියාත්මක වෙන්නේ නැති ගතියක් අපට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙනකොට ඒතනත්තාගේ මනසෙහි අර කරන්න අත්‍යවශ්‍ය වැඩ පිළිබඳව විවිධ වංචක ධර්ම මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් මනස උදාසීනයි, මනස අලසයි, නමුත් වැඩ කරන්නත් ඕන. වැඩ නොකර ඉන්න බෑනේ, රස්සාවට යන්න ඕන. ඒ වගේම දරුවන්ගේ වැඩ කටයුතු කරන්න ඕන. ඊළඟට සමාජ සේවා කටයුතු, තමන්ට පැවරුණු වගකීම්, යුතුකම්, නොයෙක් දේවල් තියනවා කරන්නට. නමුත් මනස උදාසීන වුනහම එකක්වත් කරන්න සිතෙන්නේ නැහැ, අලස ගතියක් මතුවෙනවා. ඒ වගේ වෙලාවට මිනිස්සුන්ගේ මනසෙහි සමහරලාට ප්‍රඥාවේ වේසයෙන් අර තීන මිද්දෙ මතුවෙනවා. ඒ කියන්නේ තියෙන්නේ අලසකම, නමුත් තමන්ට හිතෙනවා ඒක ප්‍රඥාවකුයි මේ මතුවෙලා තියෙන්නේ කියලා. ඒ මොකද අර කරන්න තියෙන වැඩ කටයුතු පිළිබඳව ඔහුට හිතෙනවා ඕක කලයි කියලා හරියයිද නැද්ද දන්නෙත් නැහැ. ඕකෙන් එච්චර වැඩක් වෙන එකක් නැහැ, නිකන් මහන්සි වෙන එක. තව ටික දවසක් ගිහිල්ලා බලලා අනිත් අය කලාට පස්සේ ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා නම් මාත් ඒක පටන් ගන්නවා. එහෙම නැත්තම් නිකන් දුක් විඳින එකේ තේරුමක් නැහැ. මෙන්න මෙහෙම එක එක සිතුවිලි පහළ වෙනවා. ඊළඟට අපි හිතමු ගොවිතැන් කරන්නට නම් දැම්ම කලබල වෙන්න දෙයක් නැහැ. වැස්ස වහීද්දන්නේ නැහැ, නොවහීද්දන්නේ. අනිත් මිනිස්සුත් පටන් ගත්තට පස්සේ අපි පටන් ගන්නවා. එකටම කුඹුරු වැඩ කරන එක තමයි හොඳ. එතකොට බාහිර විපත් අඩුයි, මැස්සන්ගෙන් කෘමීන්ගෙන් සිද්ධ වෙන හානි අඩුයි. ඒ නිසා අපි විතරක් කලින් දඟලන්න ඕනේ නැහැ. මේ විදිහට එක එක සිතුවිලි පහළ වෙනවා. එහෙම පහළ වෙන්නේ අර උදාසීන බව නිසයි කියලා ඔහුට වැටහෙන්නේ නැහැ. ඔහුට හිතෙන්නේ තමන් මේ බොහොම ප්‍රඥාවෙන් තීරණ ගන්නවා. අනිත් අයට වැටහෙන්නේ නැති જાති මට වැටහෙනවා. අනිත් අයට මේවා තේරෙන්නේ නැහැ, මට තමයි හොඳට තේරෙන්නේ. අන්න එහෙම ඔහුට හිතෙනවා. නමුත් තනිකරම අලස ගතිය නිසා තමයි ඔහු එහෙම කල්පනා කරන්නේ. නමුත් තමන්ට හිතෙනවා මේක මහා ප්‍රඥාවක් කියලා, ඒක අලසකම කියලා කොහොමවත් පිළිගන්නේ නැහැ. ඔය නිසා තමයි ජනවහරේ තියෙන කම්මැලියාට දිවස් තියනවා කියලා. එතකොට ඒ අලසකම කම්මැලිකම මතුනහම දිවසින් දකින්නා වගේ දේවල් ගැන ප්‍රකාශ නිකුත් කරනවා. ඕක කරලා වැඩක් නැහැ, ඕකෙන් මෙහෙමයි වෙන්නේ, අරහෙමයි වෙන්නේ කියලා ඇඳේ ඉඳගෙනම පුටුවේ ඉඳගෙනම කතා කරනවා. ළඟට යන්නේ නැහැ බලන්න, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මොකක් නිසාද? අර උදාසීන බව නිසා. ඒ නිසා තීන මිද්ද නිවන් දකින්න භවනා කරන්න විතරක් නෙමේ, දෛනික ජීවිතයේ කරන කටයුතු වලටත් ප්‍රධාන වශයෙන් බාධා කරන ධර්මතාවය. වීරිය හීන කරන, අදිෂ්ඨානෙ නැති කරන, ඒ වගේම යුතුයකම් වගකීම් පැහැරහරින, පුද්ගලයාගේ ප්‍රඥාව සිහි කල්පනාව මොට කරන දුබල මානසික ධර්මතාවයක් තමයි, නීවරණයක් තමයි මේ තීන මිද්දයි කියලා කියන්නේ. ඊළඟට තව සමහර වෙලාවට පරාර්ථකාමතාවයෙන් මේ තීන මිද්දේ මතුවෙනවා. ඒ කියන්නේ පින්කමක් කරන්න තියෙනකොට, පොදු වැඩක් කරන්න තියෙනකොට තමන්ට අලස ගතියක් මතුවෙනවා නම් ඒතනත්තාට හිතෙනවා කමක් නැහැ, ඉතින් අපිම හැමදාම කරන්න ඕනේ, ඔය බාල පරපුරත් ඕවට යොමු කරවන්න ඕන. දැන් ඉතින් අපි මෙච්චර කාලයක් ඕවා කලානේ මූලික වෙලා, දැන් ඉතින් ওই බාල පරපුර, තරුණ පරපුර ඕවට යොමු වෙන එක හොඳයි. එහෙම නැත්නම් මේ අනිත් අයටත් අපි අවස්ථාවක් හදලා දෙන්න ඕන. අපිම හැමදාම ඕවා බදාගෙන කරලා හරියන්නේ නැහැ. අපි පින්කම් කරලා විතරක් ප්‍රමාණවත් නැහැ, අනිත් අයටත් අවස්ථාවක් දෙන්නට ඕනේ කියලා බොහෝම පරාර්ථකාමී හැඟීමෙන් අනිත් අයට පින්කම් කරගන්නට ඉඩ දෙන්නා වගේ, බාල පරම්පරාව ඒ සඳහා යොමු කරන්නා වගේ තමන්ට දැනෙනවා. නමුත් ඇත්තටම කල්පනා කරලා ගැඹුරින් බැලුවොත් Tamante කටේතු වල යෙදෙන්නට තියෙන උදාසීන බව මේ විදිහෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. දැන් මේවා වරදවා තේරුම් ගන්නට එපා. සමහර වෙලාවට ඇත්තටම පරාර්ථකාමී හැඟීමෙන් කතා කරන අයත් ඉන්නවා. ඇත්තටම බාල පරපුර ඒවා සඳහා යොමු කරවන්නට ක්‍රියාත්මක වෙන අයත් ඉන්නවා. නමුත් වැඩි හරියක් සමාජයේ මෙහෙම කියන කරන අවස්ථාවල උදාසීන බව නිසා මේ හැඟීම් මතුවෙන්නටත් පුළුවන්. ඒ නිසා Tamante එහෙම හිතෙනවා නම් මේ හිතෙන්නේ ඇත්තටම පරහිතකාමීත්වෙන්ද එහෙම නැත්නම් මේ හැඟෙන්නේ අලස ගතියක් නිසාද මේවා යලි යලිත් කල්පනා කරලා පරිස්සමින් තේරුම් ගන්නට ඕන දේවල්. ඊළඟට සමහර කෙනෙකුට මේ තීන මිද්දේ අල්පේච්ඡතාවයෙන් මතුවෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ වැඩිපුර සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න ඕන, වෙහෙස වෙන්න ඕන, නිදි මරන්න ඕන, ඒ වගේම දුක් විඳින්න ඕන. අලස පුද්ගලයා මේකකටවත් කැමති නැහැ. නිදි මරන්න කැමති නැහැ, මහන්සි වෙන්න කැමති නැහැ, දුක් විඳින්න කැමති නැහැ. ඒ නිසා එතනත් කල්පනා කරන්නේ අනේ ඉතින් අපි ඔය තියෙන හැටියට ජීවත් වෙන ඔය මහා දේවල් අපට ඕනේ නැහැ. මහා දේවල් කරන්න අපි කල්පනා කරන්න ඕනේ නැහැ. මොකද මේ ලෝකය අල්ලන්නේ, රට අල්ලන්නේ අපට ඔය යන්තම් එදා වේල කාලා ජීවත් වෙන්න තිබුණාම මද. ඒ විදිහට ඔහු කල්පනා කරනවා, හිතනවා, කියනවා. එතකොට ලෝකය අනිත් අයට පේන්න පුළුවන් අනේ කොයි තරම් අල්පේච්ඡතාවයක්ද මේ මිනිස්සයා ළඟ තියෙන්නේ, ලද දෙයින් සතුටු වෙන ගතියක් නේද තියෙන්නේ කියලා. ඔහුටත් ඒක එහෙම හැඟෙන්නට පුළුවන්. නමුත් ඒක අල්පේච්ඡතාවේ වෙන්නටත් පුළුවන්. හැබැයි සමහර අවස්ථාවල ඒක තීන මිද්දේ වෙන්නටත් පුළුවන්. ඒ නිසා පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ මොකක්ද ඒ ඇතිවෙන මනෝභාවය. ඒක තීන මිද්දේද එහෙම නැත්නම් අල්පේච්ඡතාවේ. මේවා තේරුම් බේරුම් කරගන්නේ කතරම් පහසු නෑ පින්නතුනි. ඒකයි මම මුලින්ම සඳහන් කළේ. අර කාමච්ඡන්ද ව්‍යාපාදාදී ඇති වුනහම අපට දැනෙනවා වඩා ප්‍රකටව මනසෙහි ඒවා ක්‍රියාත්මක වෙන හැටි. නමුත් තීන මිද්ධ මනස අලස කරන නිසා, සිහිය මොට කරන නිසා, ප්‍රඥාව අඳුරු කරන නිසා, ප්‍රඥාව ආවරණය කරන නිසා අපට ඒ මනසේ පහළ වෙන ස්වභාවය මොකද්ද කියලා හඳුනා ගැනීමේ හැකියාව ගොඩක් අවස්ථාවලදී නැති කරනවා. ඒ නිසා බොහෝ කොට අර අල්පේච්ඡතාවයේ වගේ මේ තීන මිද්දෙ මතුවෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනි මේ මනසෙහි උදාසීන බව, චිත්ත චෛතසිකයන්ගේ මැලිගතිය විවිධ ක්‍රමවලින් මතුවෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ අරති තන්දි විජම්බිතා භත්ත සම්මදෝ චේතසෝ ලීනත්ත තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්වා තීන මිද්දස්ස උප්පාදාය උප්පන්නස්වා තීන මිද්දස්ස බිහියෝ භාවාය වේපුල්ලාය. මහණෙනි, යම්කිසි කෙනෙකුට තීන මිද්දය අලසකම ඇතිවෙන්නට කරුණු කිහිපයක් පවතිනවා. මොනවද? අරති. අරති කියලා කියන්නේ කුසල් දහම්වල යෙදෙන්නට මැලිගතිය, පින්කම් කරන්නට, හොඳ වැඩ කරන්නට, යහපත් දේ කරන්නට, මනස පුහුණු කරන්නට, පව්කම් දුරු කරන්නට, කුසල් දහම් වඩවන්නට තියෙන අලස ගතිය තමයි මෙතන අරති කියලා කියන්නේ. ඒ මොකද පින්නතුනි දීර්ඝ කාලයක් සසරෙහි අපේ මනස පුහුණු කරලා තියෙන කුසලයට නෙවෙයි. ඇලෙන ඇලීමට, ගැටීමට, උදාසීන වීමට, හැඟීම් වලට වහල් වීමට එහෙම තමයි අපේ මනස පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ හැඟීම් වලට වහල් වෙන ගතියෙන් නැගී හිටින්න, අර ඇලෙන ගැටෙන ගතියෙන් මනස නගා සිටුවා ගන්නට වීර්ය කරනකොට අපට ඒකට අකමැති ගතියක්, ඒකට ඔරොත්තු දෙන්නේ නැති ගතියක්, අපහසුයි වගේ, දැන් ඇති වගේ, දැන් බෑ වගේ ගතියක් ඇති වෙලා අපේ මනස පසුබෑමට ලක් වෙනවා. මේ කුසල් දහම් වලින් මනස පසුබාන ගතිය තමයි මෙතන අරතියයි කියලා හඳුන්වන්නේ. ඊළඟට තන්දි. තන්දි කියලා කියන්නේ ශරීරයේහි ඇතිවෙන අලස බව. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්නට බැහැ වගේ ගතියක්, ඈනුන් අරින, ඇඟමැලි කඩන, එහාට මෙහාට පෙරලෙන, ඒ වගේ අපහසු ගතියක් අපේ කයට මතුවෙනවා. ඒතකොට තන්දි විජම්බිතා කියන මේ දෙක එකටම වගේ ඇති වෙනවා. විජම්බිතා කියලා කියන්නේ අර විදිහට ඇඟමැලි කඩන ස්වභාවය. එතකොට ශරීරයේහි අලස බව සහ ඇඟමැලි කැඩීම. ඊළඟට භත්ත සම්මදෝ, කෑම කෑවහම ඇති වෙන මත්ගතිය. හුඟක් වෙලාවට අලස බව ඇති වෙන්නට ඒකත් හේතුවක් වෙනවා. ආහාර පාන ගත්තහම ඒ බත් මත කියලා කියන්නේ අන්න ඒ ස්වභාවය. ඊළඟට චේතසෝ ලීනත්තං කෙලින්ම මනසෙහිම පහළ වෙන මේ හැකිලෙන ගතිය. මෙන්න මේ කාරණා පිළිබඳව යම් කෙනෙක් අසිහියෙන් කල්පනා කරනවා නම් නුවණින් තොරව කල්පනා කරනවා නම් ඒ තනත්තාට එන්න එන්න අලසකම උදාසීන බව තීන මිද්දේ වැඩෙන්නට හේතු වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවා පිළිබඳවද? අර කුසල් දහම් කරන්නට යහපත් දෙහි යෙදෙන්නට උනන්දු නොවන ගතිය, ඒක තමයි අරතියයි කියලා කිව්වේ. ඒ අරතිය පිළිබඳව අපි වැරදි විදිහට කල්පනා කරනවා නම් අපි දැන් ඇති මේවා කළා, දැන් නම් මට හොඳටම වෙහෙසටපත් වෙලා තියෙන්නේ, මම මේ හොඳටම ප්‍රමාණවත් කියලා ඒ විදිහෙන් හිතනකොට ඒක පිළිබඳව යලි යලිත් මම ආයෙනෙන් කල්පනා කරනවා. ඊළඟට අර කයේ ඇතිවෙන අලස ගතිය, නිදිමත ගතිය, ඇඟමැලි කඩන ඈනුන් යන ගතිය පිළිබඳව තව තවත් අසිහියෙන් කල්පනා කරනවා, නුවණින් තොරව කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්න කරන්න ඒ තැනැත්තාට යලි යලිත් තීන මිද්දේම උදාසීන බවම වැඩෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට මනසෙහි උදාසීන බව ඇතිවෙන්නට යම් යම් කායික විපර්යාසයනොත් හේතුවක් වෙනවා පින්නතුනි. ඒ කියන්නේ කෑම කාලා ඒ ඇතිවෙන බත් මත කියන එක, ඒ වගේම හොඳටම නිදිමරලා වෙහෙසටපත් වීම, එහෙම නැත්නම් අධික විදිහට වෙහෙසටපත් වෙලා දවසේ වැඩ කටයුතු කිරීම, වැඩ අධික වීම, මේවා නිසා ඇතිවෙන කායික තෙහෙට්ටුවත් සමහර වෙලාවට කෙනෙකුට තීන මිද්දේ ඇති කරන්නට හේතුවක් වෙනවා. ඒ නිසා අපි පරිස්සමින් තොර බෙර ගන්න ඕනේ. කයට විවේකයේ අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවය හඳුනාගෙන ටිකක් හාන්සි වෙලා ඉඳලා නිදාගෙන ඉඳලා කායික විවේකයේ සලස්වා ගන්නට ඕන. මොකද එහෙම නොවුනොත් දිගින් දිගට වැඩ කරන්න ගියාම රෝගී වෙන්නට පුළුවන්, පුද්ගලයාගේ කය අකර්මණ්‍ය වෙන්න පුළුවන්, විකෘති වෙන්නට පුළුවන්. ඒ නිසා පරිස්සමින් හඳුනාගෙන කයේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕනේ. නමුත් අපිට මනසෙහි උදාසීන බවක් නම් ඇති වෙන්නේ ඒ තීන මිද්දයි කියන බව හඳුනාගෙන ඒකට මනස යට කරගන්නේ නැතිව ඒන් අවදි කරගෙන සිහිය ප්‍රඥාව අවදි කරගෙන මනස සක්‍රිය කරගන්නට අපි උනන්දු වෙන්නට ඕනේ. මේ විදිහට තීන මිද්දේ පිළිබඳව හඳුනාගෙන කටයුතු කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තීන මිද්දේ දුරු කර ගැනීම සඳහා අපට භාවිතා කළ හැකි පාය මාර්ග පිළිබඳව ඉදිරි ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.